ආදරණීය දුවේ පුතේ ඔබ සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ මොහොතේදී රජරට සේවයේ සමග සම්බන්ධ වී සිටින ආදරණීය අසන්නන් සියලු දෙනාටම සුබ දවසක් වේවා, සුබ සන්ධ්‍යාවක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා මුලින්ම. එහෙමනම් සුපුරුදු සඳුදා දිනේ හවස 4 සිට 5 දක්වා ක්‍රියාත්මක කරන රජරට සේවයේ මගින් විකාශනය කරනු ලබන රජරට ගුරුගෙදර අධ්‍යාපන වැඩසටහන් මාලාවේ ඉතිහාස විෂයට සම්බන්ධ තවත් එක් අවස්ථාවක් තවත් එක් හෝරාවක් අපට නියමිත වෙලා තියෙනවා. එහෙමනම් අප මේ මොහොත වන විට ඉතාමත් සාර්ථක ගමන් මගක පිය නගමින් සිටින අවස්ථාවක තවත් එවැනිම සම්දිස්ථානයකට ඔබ අප මේ මුණ ගැසී සිටින්නේ, පැමිණී සිටින්නේ. එහෙමනම් ආදරණීය දුවේ පුතේ, අපි අද දවසේ ඉතිහාස වැඩසටහනේ අද දවසේ නිර්දේශිත කොටස පිළිබඳව ඔබ සමග සාකච්ඡා කිරීමට මා බලාපොරොත්තු වෙනවා. ඔබට මතක ඇති අපි ගිය සතිය පුරා පැයකට ආසන්න කාලයක් පුරාවට සාකච්ඡා කළේ 10 වසර විෂය නිර්දේශයේ තුල තියෙන පළවෙනි පාඩම. 10 වසර විෂය නිර්දේශයේ තුල තියෙන පළමු පාඩම තමයි අපි ගිය සතියේ සාකච්ඡා කරේ. ඉතිහාසයේ හැදෑරීමේ මූලාශ්‍රය, ඉතිහාසයේ හැදෑරීමේ මූලාශ්‍රය කියන මාතෘකාව යටතේ කරුණු කාරණා කිහිපයක් ගැන හැර දැක්වුවා. අද දවසේ මේ ගිය සතියේ කතා කරපු මාතෘකාවේ අවසන් අදියරට, අවසන් කොටසට තමයි දුවේ පුතේ අපි පැමිණ සිටින්නේ. අද දවසේ විෂය කරුණු සාකච්ඡා කිරීමට කලින් මා සුපුරුදු ලෙස ගිය සතිය පුරා සාකච්ඡා කළ කරුණු කාරණාවල පුංචි සාරාංශගත කිරීමක් ඔබට ඉදිරිපත් කිරීමට සූදානම් වෙනවා. මොකද ඒක අතිශය වැදගත් වෙනවා. අලුතින් අද දවසේ සම්බන්ධ වෙලා ඉන්නවා නම් ආදරණීය දරුවන්ට, ඒත් එක්කම ගිය සතිය පුරා මේ වැඩසටහනට සම්බන්ධ වෙච්චි මේ ආදරණීය දරුවන්ටත් ඔබ සියලු දෙනාටම දන්නා වූ කරුණු වඩාත් හොඳින් තහවුරු කරගන්නත්, නොදන්නා කරුණු අවබෝධ කර ගැනීමටත් ඒ දෙකටම ඔබ සියලු දෙනාටම අතිශය වැදගත් නිසා ශ්‍රී ලංකාවේ ඉතිහාසය හැදෑරීමේ මූලාශ්‍ර කියන පාඩම තුල අපි කතා කළ දේ පිළිබඳව නැවත ආවර්ජනය කිරීම සිදු කිරීමට මා බලාපොරොත්තු වෙනවා. එහෙනම් ගිය සතියේ අපි කතා කරේ දුවේ පුතේ මූලාශ්‍රයක් යනු කුමක්ද? අපි ප්‍රධාන මාතෘකාව ඉතිහාසය හැදෑරීමේ මූලාශ්‍ර 10 වසර විෂය නිර්දේශයේ පළමු පාඩම. එහිදී අපි මුලින්ම කතා කරා ඉතිහාස මූලාශ්‍රයක් යන කුමක්ද කියන එකට නිර්වචන කතා කරා. ඉතිහාස මූලාශ්‍රයක ස්වභාවය ගැන කතා කරා. ඊට පස්සේ අපි කතා කරා ඉතිහාස මූලාශ්‍ර වර්ගීකරණය. මේ පොදුවේ තියෙන සියලු ඉතිහාස මූලාශ්‍රයන්, රටක ඉතිහාසය හැදෑරීමට ඇති සියලු මූලාශ්‍රයන්, පොදුවේ ඇති සියලු මූලාශ්‍රයන් සරලව අධ්‍යයනයේ පහසුව සඳහා අපට ක්‍රමවේද දෙකකට වර්ගීකරණය කළ හැකිය යන්න පිළිබඳව අපි සාකච්ඡා කළා. එහිදී ප්‍රධාන වශයෙන්ම සාහිත්‍ය මූලාශ්‍ර සහ පුරාවිද්‍යා මූලාශ්‍ර වශයෙන් කොටස් දෙකක් යටතේ අපි ඒ වර්ගීකරණය සිදු කරා. ඊට පස්සේ දුවේ පුතේ අපි සාකච්ඡා කරා මේ සාහිත්‍ය මූලාශ්‍ර සහ පුරාවිද්‍යා මූලාශ්‍ර අතරින් සාහිත්‍ය මූලාශ්‍ර පිළිබඳව. සාහිත්‍ය මූලාශ්‍ර පිළිබඳ. එමනම් සාහිත්‍ය මූලාශ්‍ර පිළිබඳව අධ්‍යයනය කරද්දී අපි බොහෝ දුරට සාහිත්‍ය මූලාශ්‍රත් නැවත වර්ගීකරණය කළා කරා. එහිදී දේශීය සාහිත්‍ය මූලාශ්‍ර සහ විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර ලෙස ප්‍රධාන කොටස් දෙකක් යටතේ දුවේ පුතේ අපි සාකච්ඡා කරා. එහිදී දේශීය සාහිත්‍ය මූලාශ්‍රවලට පමණයි ගිය සතියේ හෝරාවකට ආසන්න කාලයක් යොදවා ගැනීමට හැකියු. එහෙමනම් අදත් විශාල වැඩ කොටසක ආරම්භයක් සනිටුහන් කරන්න වෙනවා. එහෙනම් අද දවසේ අපි ගිය සතියේ මේ කතා කරපු දේශීය සාහිත්‍ය මූලාශ්‍ර කියන පාඩමේ ඔබට ගිහිල්ලා මේ පාඩම සාකච්ඡා කිරීමට, මේ පාඩම සාර්ථකව අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. එහෙනම් දුවේ අපි කතා කරා දේශීය සාහිත්‍ය මූලාශ්‍ර අතරිනුත් බොහෝ දුරට ගද්‍ය සාහිත්‍ය සහ පද්‍ය සාහිත්‍ය පිළිබඳව. අපේ රටේ ඉතිහාසය හැදෑරීමට තියෙන සාහිත්‍ය මූලාශ්‍ර අතරින් ගද්‍ය සාහිත්‍ය සහ පද්‍ය සාහිත්‍ය පිළිබඳව සාකච්ඡා කළා. එහිදීත් වඩා වැදගත් වුණා ගද්‍ය සාහිත්‍ය ගැන. ඒ කියන්නේ වාර්තා ස්වරූපයෙන්, කතන්දර ස්වරූපයකින් ඉතිහාස කරුණු ගෙනහැර දැක්වීමට සාහිත්‍ය මූලාශ්‍ර යොදාගත් ආකාරය ගැන කතා කරා. මේ ගද්‍ය සාහිත්‍ය බලපුවාම අපි කතා කරා මේවා අතරින් විශේෂයෙන් වංශ කතා ඒත් එක්කම ටීකා නිගණ්ඩු මොනවා වගේ බොහෝ ගද්‍ය සාහිත්‍ය ගැන කතා කරා. එහිදී ගද්‍ය සාහිත්‍ය වඩා වැදගත්ම සාහිත්‍ය මූලාශ්‍රයක් විදිහට වංශ කතා ගැන කතා කළා. මේ වංශ කතා තිරුන් පාලි වංශ කතා වලට ප්‍රමුඛතනක් දුන්නා කිව්වා. ඒ අතර දීප වංශයේ සහ මහා වංශයේ සුවිශේෂී බව කතා කළා. ඊට අමතරව ද්වීපතේ පද්‍ය සාහිත්‍ය ගැන කතා කළා. විශේෂයෙන්ම සංදේශ කාව්‍ය, ප්‍රසස්ති කාව්‍ය, හටන් කවි ඔන්න ඔය වගේ පද්‍ය සාහිත්‍ය ගැන කතා කරා. එහෙනම් ද්වීපතේ අපිට අද දවසේ සාකච්ඡා කිරීමට නිර්දේශ වෙලා තියෙන මෙන්න මේ ඉතිහාසය හැදෑරීමට ඇති සාහිත්‍ය මූලාශ්‍ර අතර තවත් එක් ප්‍රබල කොටසක් තමයි විදේශීය මූලාශ්‍ර. අපි දන්නවා සාහිත්‍ය මූලාශ්‍ර ප්‍රධාන කොටස් දෙකක් යටතේ කතා කරනවා. එකක් දේශීය සාහිත්‍ය මූලාශ්‍ර. ගිය සතිය පුරාටම මේ දේශීය සාහිත්‍ය මූලාශ්‍ර මෙරට ඉතිහාසය හැදෑරීමේදී කෙතරම් වැදගත් වූවේද යන්න පිළිබඳව තමයි අපි සාකච්ඡා කළේ. එහෙනම් ද්වීපතේ අපි අද දවසේ මෙතෙන් සිට පැයකට ආසන්න හෝරාවක් පුරාවට සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ මෙරට ඉතිහාසය හැදෑරීමට ඇති විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර සහ ඉන්නතුරු මෙරට ඉතිහාසය හැදෑරීමේදී අතිශය වැදගත් මූලාශ්‍ර කොටසකට මූලාශ්‍ර ගණයකට අයිතිවන පුරාවිද්‍යා මූලාශ්‍ර ගැන අපි අධ්‍යයනය කරනවා. එහෙනම් ඊට කලින් අපි මෙරට ඉතිහාසය හැදෑරීමට ඇති දේශීය සාහිත්‍ය මූලාශ්‍ර අතරින් කතා කළ කොටසට අමතරව විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර පිළිබඳවත් අපි අධ්‍යයනය යොමු කරමු. එහෙනම් ලෝකේ ඕනෑම රටක ඒ රටේ ඉතිහාසය, ආර්ථික, දේශපාලන, සමාජ, සංස්කෘතික පසුබිම හැදෑරීමේදී සාහිත්‍ය මූලාශ්‍ර වැදගත් වූයේ යම්සේද ඒ හා සමානව ඒ රටේ ඉතිහාසය හැදෑරීමේදී විදේශීය මූලාශ්‍ර වලින්ද ආලෝකයක් සැපේන. එක හොඳටම ලැබුණු රටක් තමයි ශ්‍රී ලංකාව. මොකද ඈත අතීතයේ සිටම ශ්‍රී ලංකාව විදේශීය ලේඛකයන්ගේ, විදේශීය වෙළෙන්දන්ගේ, විවිධ දේශාටකයන්ගේ ඇහැ ගැටුණු රටක් බවට පත් වෙනවා. එහෙමනම් ඈත අතීතයේ සිටම ශ්‍රී ලංකාව කෙරෙහි පෙර අපර දෙදිග බොහෝ පිරිසක් දැඩි අවධානයෙන් සිටියා. ඒ සඳහා ප්‍රබලම හේතුවක් බවට පත් වෙන ද්වීපතේ මේ ශ්‍රී ලංකාව භූගෝලීය වශයෙන් පිහිටා තියෙන ආකාරය. ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම. ඔබ දන්නවා ශ්‍රී ලංකාව භූගෝලීය ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම පිළිබඳව සාකච්ඡා කරද්දී ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ මධ්‍යගතව පිහිටි රටක්. ඉන්දියන් සාගරයේ මධ්‍යගතව පිහිටි රටක්. එහෙම නැත්නම් පෙර අපර දෙදිග වෙළඳ මාර්ගයක මධ්‍යගතව පිහිටි රටක්. මෙන්න මේ භූගෝලීය පිහිටීමත් වෙළඳාමේ ඇති වැදගත්කමත් කියන මේ ප්‍රබලම සාධක දෙක පදනම් කරගෙන ඈත අතීතයේ සිට බොහෝ පිරිස් ශ්‍රී ලංකාව කෙරෙහි දැඩි අවධානයකින් යොමු වෙනවා. අද වර්තමානයේ සේම අතීතයේ ශ්‍රී ලංකාව කෙරෙහි දැඩි අවධානයකින් යොමු කරා. එහෙමනම් ඈත අතීතයේදී වැඩිපුරම දුරාතියේ සිටම වැඩිපුරම ශ්‍රී ලංකාව සමග වෙළඳ ගනුදෙනු, සංස්කෘතික සම්බන්ධතා, ආර්ථික වගේම සංස්කෘතික සමාජීය සම්බන්ධතා ගොඩනගා ගැනීමට ප්‍රබල ලෙසම දායක වෙච්ච රටක් තමයි ඉන්දියාව. මොකද අපි ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ මධ්‍යගතව පිහිටියාසෙම ඉන්දියා උපමහාද්වීපයේ සමීපව පිහිටි රටක්. එමනම් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඈත අතීතයේ සිට බොහෝ ක්ෂේත්‍රයන් තුලින් සම්බන්ධතා පැවැත්වූ රටවල් දෙකක්. එහෙමනම් ද්වීපතේ ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ හැදෑරීමේදී විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර මෙරට ඉතිහාසයට මොනතරම් ආලෝකයක් සැපුවේද යන්න පිළිබඳව අපි සාකච්ඡා කිරීමට කලින් මේ ඉතිහාසයේ හැදෑරීමේදී විදේශීය මූලාශ්‍ර මේ තරම්ම වැදගත් උනේ කියන දේ පිළිබඳව පුංචි අවධානයක් යොමු කරමු. ඔබට මතක ඇති මම ගිය සතියේ සාකච්ඡා කළා මහා වංශයේ වාගේ මූලාශ්‍ර බොහෝ දුරට ඒවා රචනා කරපු ලේඛකයෝ රචකයෝ තමන්ගේ අභිමතාර්ථයන් තමන්ගේ පෞද්ගලික අපේක්ෂාවන් මුදුන් පමුණවා ගැනීම සඳහා බොහෝ දුරට මේ තමන් ලියන කෘතිය භාවිත කරා. ඒකට හොඳම උදාහරණයක් තමයි මහවංශයේ රචිත දික්සඳ සෙනෙවි විහාරයේ වැඩ වාසය කළ මහානාම හිමියෝ මහවංශයේ රචනා කිරීමේදී පරිච්ඡේද 11ක්ම දුටු ගැමුණු රජතුමා ගැන දාලා තියෙනවා. දුටු ගැමුණු රජතුමා වර්ණනා කරන්න පරිච්ඡේද 11ක්ම යොදා ගත්තා කියන එක අපි ගිය සතියේ කතා කරා. එහෙමනම් මේ පුතේ මෙහි මේ විදිහට බොහෝ දුරට සාහිත්‍ය ලේඛකයෝ සාහිත්‍යකරණයේ නිරත වෙච්චි ලේඛකයෝ තමන්ගේ අපේක්ෂාවන් තමන්ගේ පරමාර්ථයන් මේ මූලාශ්‍ර තුලින් ඉෂ්ට සිද්ධ කර ගැනීම සඳහා අවධානය යොමු කරපු නිසා බොහෝ දුරට මේ ඓතිහාසික ගුණය මේ වංශ කතාවලින් බැහැර වෙලා ගිලිහිලා ගිය අවස්ථා මෙරට ඉතිහාසය තුල පෙනෙන්නට තියෙනවා. මේ මහා වංශයේ බොහෝ දුරට ගැඹුරින් අධ්‍යයනය කරද්දී නමුත් වෙත්තේ විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර තුල එවැනි දුර්වලතාවයන් බොහෝ දුරට පේන්නේ නැහැ. මොකද විදේශීය ලේඛකයෝ රටේ තියෙන විශේෂයෙන් අපේ රටේ තියෙන ඇත්ත තත්ත්වයේ ඇති සැටියෙන් දැකලා ඒ සත්‍ය සිදුවීම එලෙසම සඳහන් කරලා තියෙනවා. ඔවුන්ට කිසිම වෙලාවකවත් කිසිදු රජ කෙනෙක් වර්ණණයට ලක් කරන්නවත් එහෙම නැත්නම් කිසිදු රජ කෙනෙකු පිළිබඳව තොරතුරු ඉතා අඩුවෙන් ඉදිරිපත් කරන්නවත් ඔවුන්ට අවශ්‍ය වෙන්නේ නැහැ. ඔවුන් දැකපු දේ ඔවුන් නිවැරදිව තමන්ගේ කෘතිය තුළ තමන්ගේ ලේඛනය තුළ තමන්ගේ සටහන් තුළ සටහන් කරගෙන තියෙනවා. එහෙමනම් පුතේ දුවේ විදේශීය සාහිත්‍ය බොහෝ දුරට මේ වඩා වැදගත් උනේ මේ විදේශීය සාහිත්‍ය මූලාශ්‍රවල අතිශයෝක්තිය වර්ණයක් නැතිව ඇත්ත ඇතිසැටියෙන් යථා ස්වરૂපෙන් මේ ඓතිහාසික සිද්ධීන් ගොනු කර තියෙන නිසා විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර අතිශය වැදගත්. ඊට අමතරව මේ රටවල් අතර පැවතිච්ච වෙළඳ සම්බන්ධතා, රටවල් අතර පැවතිච්ච රාජතාන්ත්‍රික සම්බන්ධතා, සංස්කෘතික සම්බන්ධතා, සමාජීය සම්බන්ධතා මෙන්න මේ සියලු දේවල් පිළිබඳව දේශීය සාහිත්‍ය මූලාශ්‍රවලින් සේම දුවේ පුතේ විදේශීය සාහිත්‍ය මූලාශ්‍රවලින් තොරතුරු ගන්න පුළුවන්. එහෙමනම් අපි දන්නවා ඈත අතීතයේ සිට ශ්‍රී ලංකාව ඉන්දියාව සමග පැවැත් වූ සම්බන්ධතා පිළිබඳව බොහෝ දුරට ලංකාවේ මහාවංශයෙන් තොරතුරු හෙළි වෙනවා සේම දරුවනේ ඉන්දියානු සාහිත්‍ය තුල ඉන්දියාවේ ලියවිච්ච සාහිත්‍ය තුල ශ්‍රී ලංකාව පිළිබඳව බොහෝ තොරතුරු හෙළි වෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට සමීපව තියෙන දකුණු ඉන්දියාව තුල ලියවිච්ච සංගම් සාහිත්‍යයේ අපි දන්නවා සංගම් සාහිත්‍ය කියලා වෙනම යුගයක් තිබුණා ඉන්දියාවේ දකුණු ඉන්දියාවේ. ඒතකොට මෙන්න මේ සංගම් සාහිත්‍ය යුගය තුල ලියවිච්ච ද්‍රවිඩ සාහිත්‍ය මූලාශ්‍ර තුලින් ශ්‍රී ලංකාව පිළිබඳව බොහෝ තොරතුරු අපිට දැනගන්න පුළුවන්. විශේෂයෙන් සීලප්පදිකාරම්, මණිමේකලයි, පදීරුපත්තු, පට්ටිනප්පාලේ මෙන්න මේ අතිශය වැදගත් ද්‍රවිඩ සාහිත්‍ය මූලාශ්‍ර තුලින් ශ්‍රී ලංකාව පිළිබඳ යම් අවබෝධයක් ලබා ගන්න පුළුවන්. නැවතත් මම ඒ සාහිත්‍ය ද්‍රවිඩ සාහිත්‍ය මූලාශ්‍ර කියනවා සීලප්පදිකාරම්, මණිමේකලයි, පදීරුපත්තු, පට්ටිනප්පාලේ වැනි දෙමළ ග්‍රන්ථවල ශ්‍රී ලංකාව පිළිබඳ තොරතුරු සඳහන් වෙනවා. ඊට අමතරව රාමායනේ, මහාභාරතයේ, දිව්‍යාවදානේ වැනි ඉන්දියානු සාහිත්‍ය තුලින් ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ පිළිබඳ යම් යම් තොරතුරු අපට දැනගැනීමට හැකියාව ලැබෙනවා. නමුත් මේ පුතේ මේ ඉන්දියානු බලපෑමටත් වඩා ක්‍රිස්තු වර්ෂ 1500න් පසු නැත්නම් සියවසක් විදිහට 16 වන සියවසෙන් පසුව බටහිර ජාතීන් ආසියාවේ බලය අල්ලා ගැනීම සමග ඔවුන් විශේෂයෙන් ශ්‍රී ලංකාව ඉන්දියාවගේ රටවල් වල බලය අල්ලා ගැනීම සමග ඔවුන් මෙරට ආර්ථික දේශපාලන සමාජීය පසුබිම පිළිබඳව මේ යුරෝපීය ලේඛකයන් විශේෂයෙන් පෘතුගීසි ජාතිකයෝ, ලන්දේසි ජාතිකයෝ, ඉංග්‍රීසි ජාතිකයෝ තමන් ශ්‍රී ලංකාව යටත් විත්‍යා කරගෙන සිටි සමය තුලදී බොහෝ පොත්පත් ලියවිලා තියෙනවා. එහෙනම් පුතේ දුවේ 16 වන සියවසෙන් පසු ශ්‍රී ලංකාව පිළිබඳව විදේශීය ලේඛකයෝ වැඩි අවධානයක් යොමු කළ නිසා විදේශීය රටවල් විශේෂයෙන් පෙරදිග වගේම අපරදිග බොහෝ රටවල් ශ්‍රී ලංකාව පිළිබඳ දැඩි අවධානයකින් යොමුනවා. ඇතැම් ලේඛකයෝ ශ්‍රී ලංකාවට පැමිණියා. ඇතැම් පිරිස් ශ්‍රී ලංකාවට පැමිණ ලංකාවේ ජීවත් වෙලා ඒ ජීවත් වීම තුලින් ලද අත්දැකීම් රට සමාජ ආර්ථික දේශපාලන පසුබිම පිළිබඳ ඔවුන් ලද අත්දැකීම් උපයෝගී කරගෙන තමන් ලියපු පොත්පත්වලට මේ ශ්‍රී ලංකාවේ ආර්ථික දේශපාලන සමාජීය තත්ත්වය ඇතුල් කරා. එහෙමනම් දුවේ පුතේ පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසීන් හැරුණු විට විවිධ ජාතීන් ශ්‍රී ලංකාවට සංක්‍රමණය වෙලා තියෙනවා. බොහෝ දෙනෙක් ලංකාවට පැමිණිච්ච කට්ටිය, සමහර කට්ටිය ලංකාවට නොපැමිණි වුණත් බොහෝ දෙනාගෙන් ලද තොරතුරු ඇතුලෙන් ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තා සපයලා තියෙනවා. එහෙනම් දුවේ පුතේ අපි බලමු ශ්‍රී ලංකාවට පැමිණ ශ්‍රී ලංකාවේ තුල ජීවත් වෙමින් මෙරට ආර්ථික දේශපාලන සමාජීය රටාව අවබෝධ කරගත්තු බොහෝ ලේඛකයෝ ලංකාව පිළිබඳව කුමන තොරතුරුද ඉදිරිපත් කරලා තියෙන්නේ. එලෙස ලංකාවට පැමිණ මෙරට තොරතුරු ඉදිරිපත් කරපු විවිධ ජාතීන් නිසා ඔවුන් ලියු පොත්පත් මොනවාද කියන එක අපි දරුවනේ දැන් සාකච්ඡා කරමු. එහෙමනම් මුලින්ම අපි සාකච්ඡා කරමු චීන මූලාශ්‍ර විදියට චීන ජාතික පාහියන්. පාහියන් ශ්‍රී ලංකාවේ සංචාරය කරමින් මෙතුමා ශ්‍රී ලංකාවේ ගත කරපු කාලය තුලදී ඔහු ලද අත්දැකීම් තුලින් දේශාටන වාර්තා තුලට ශ්‍රී ලංකාව පිළිබඳ තොරතුරු ඇතුළත් කරා. ඔහු බෞද්ධ රාජධානි පිළිබඳ විස්තරයක නමින් පොතක් නිර්මාණය කරා. මෙන්න මේ කෘතිය තුල ශ්‍රී ලංකාවේ බෞද්ධ රාජධානි පිළිබඳ විස්තරය කියන කෘතිය තුල ශ්‍රී ලංකාව පිළිබඳ තොරතුරු සඳහන් වෙනවා. ඊට අමතරව ඉබන් බතූතා කියන දේශාටක වාර්තාව දේශාටකයාගේ වාර්තා තුල ශ්‍රී ලංකාව පිළිබඳ තොරතුරු සඳහන් වෙනවා. ඔහු අරාබි ජාතිකයේ ඊට අමතරව පෘතුගීසි ජාතිකයේ රිබේරෝගේ ලංකා ඉතිහාසය කියන කෘතිය තුලින් ලංකාව පිළිබඳව තොරතුරු බොහෝ දුරට අපිට ලබා ගන්න පුළුවන්. ඊට අමතරව දරුවනේ ඕලන්ද ජාතික පිලිප්ලස් බෙල්ඩියස්ගේ කෘතිය බෙල්ඩියස්ගේ ලංකා පුරාවෘත්තය කියන කෘතිය තුලනිත් ශ්‍රී ලංකාව පිළිබඳ යම් තොරතුරු ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඊට අමතරව දරුවනේ දෙවනි රාජසිංහ රජතුමාගේ කාලේ ඉංග්‍රීසි ජාතික සීරකරුවෙක් විදියට ඔහු තියානිට අමතම රොබර්ට් නොක්ස් ඔහු විසින් රචිත එදා හෙළදිව කියන කෘතිය තුලින් ශ්‍රී ලංකාවේ ආර්ථික දේශපාලන සමාජීය තත්ත්වය පිළිබඳව ඉතාමත් වටිනා තොරතුරු රැසක් ගන්න පුළුවන්. එහෙමනම් දුවේ පුතේ අපි මෙතෙක් කතා කරේ ශ්‍රී ලංකාවේ ඉතිහාසය හැදෑරීමට වැදගත් වන විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර. ඒ අතරින් වඩා වැදගත් වුණා කිව්වා ඉන්දියානු මූලාශ්‍ර, විශේෂයෙන් සංගම් සාහිත්‍ය රයිත කෘතිතා වෙනත් සාහිත්‍ය කෘති ගැන සාකච්ඡා කළා. ඊට අමතරව 16 වනසිය වසරේ සිට ශ්‍රී ලංකාව වැඩි අවධානයක් යුරෝපීන්ට යොමු වෙච්ච නිසා බොහෝ යුරෝපීන් අතර ශ්‍රී ලංකාව වඩා ජනප්‍රිය වුණා කිව්වා. ඒ නිසා බොහෝ ලේඛකයෝ ශ්‍රී ලංකාවට පැමිණ ඔවුන් ලද අත්දැකීම් ඇසුරෙන් ශ්‍රී ලංකාව පිළිබඳව බොහෝ තොරතුරු ගෙනහැර දක්වලා තිනු. අතර විශේෂයෙන් චීන මූලාශ්‍ර, අරාබි මූලාශ්‍ර, පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි කියන විවිධ ජාතිකයන් ශ්‍රී ලංකාව පිළිබඳව තොරතුරු ගෙනහැර දැක්වුවා. ඊට අමතරව දරුවනේ මේ කතා කළ ලංකාවට පැමිණි පුද්ගලයින්ට අමතරව ශ්‍රී ලංකාවට නොපැමිණ එහෙත් ශ්‍රී ලංකාවේ තොරතුරු වෙනත් පාර්ශ්වයක් එක්කෝ වෙළෙන්දන්ගෙන් එහෙම නැත්නම් සංක්‍රමණිකයන්ගෙන් එහෙම නැත්නම් විවිධ ජන කණ්ඩායම් වලින් හෝ විවිධ ක්‍රමවේද තුලින් ඔවුන් ලද තොරතුරු ඇසුරෙන් ශ්‍රී ලංකාව පිළිබඳ බොහෝ දුරට තොරතුරු ඉදිරිපත් කරපු ලේඛකයෝ හිටියා. ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණියේ නැතත් ඔවුන් වෙනත් ක්‍රමවේදයකින් තමන් ලංකාව දැක්කේ නැති වුණත් ලද වෙනත් තොරතුරු ඇසුරු කරගෙන ශ්‍රී ලංකාව පිළිබඳව වාර්තා සපයපු බොහෝ ලේඛකයෝ ඉන්නවා. බොහෝ දුරට ග්‍රීක ජාතිකයෝ, රෝම ජාතිකයෝ, චීන ජාතිකයෝ, පෘතුගීසි ලේඛකයෝ බොහෝ දුරට මෙහි ප්‍රමුඛ තැන ගත්තා. එහෙනම් දරුවනේ අපි බලමු ශ්‍රී ලංකාවට නොපැමිණ එහෙත් වෙනත් පාර්ශවයක් විසින් ලද තොරතුරු මත ශ්‍රී ලංකාව පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරපු ලේඛකයෝ සහ ඔවුන්ගේ කෘති මොනවාද කියන එක. එහෙනම් දුවේපුතේ ඉතාමත් වැදගත් ලේඛකයෝ විදිහට අපිට ගන්න පුළුවන් ග්‍රීක ජාතිකයෝ. එතකොට එහෙනම් ග්‍රීක මූලාශ්‍ර ශ්‍රී ලංකාව පිළිබඳව තොරතුරු ලැබෙන ඉන්දියානු මූලාශ්‍ර හැරුණු විට ශ්‍රී ලංකාව පිළිබඳව තොරතුරු ලද හැකි පැරණිතම ඉතිහාස මූලාශ්‍ර අයිති වෙන දරුණේ ග්‍රීකයන්ට. ඒ කියන්නේ ශ්‍රී ලංකාව පිළිබඳව පැරණිම තොරතුරු තියෙන ඉතිහාස විදේශීය ඉතිහාස මූලාශ්‍ර සාහිත්‍ය මූලාශ්‍ර තමයි ඉන්දියානු මූලාශ්‍ර. ඒ හැරුණු විට ඉන් පසුව ඉන්දියානු මූලාශ්‍ර හැරුණු විට ග්‍රීක මූලාශ්‍ර වලින් තමයි ශ්‍රී ලංකාවේ බොහෝ තොරතුරු ප්‍රමාණයක් පැරණි ඉතිහාසය පිළිබඳව තොරතුරු ප්‍රමාණයක් ගන්න තියෙන්නේ. එහෙමනම් දේපතේ ග්‍රීක මූලාශ්‍ර මොනවාද කියන එක බලමු අපි ශ්‍රී ලංකාවේ ඉතිහාසය දැරීමෙන්. විශේෂයෙන් ඇරිස්ටෝටල්ගේ ඩිමොන්ඩෝ කෘතිය, මෙගස්තීනියස්ගේ ඉන්දිකා කෘතිය, ඔනිසික්‍රීටස්ගේ වාර්තා මෙන්න මේ ග්‍රීක මූලාශ්‍ර තුලින් ශ්‍රී ලංකාව පිළිබඳව ඉතාමත් හොඳ චිත්‍රයක් මැවෙනවා. ඇරිස්ටෝටල්ගේ ඩිමොන්ඩෝ, මෙගස්තීනියස්ගේ ඉන්දිකා, ඔනිසික්‍රීටස්ගේ වාර්තා අතිශය වැදගත් ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳව අධ්‍යයනය කරන කෙනෙකුට. එහෙමනම් ඊට අමතරව රෝම මූලාශ්‍ර විදියට අපි දන්නවා ප්ලීනිගේ නැචුරාලිස් හිස්ටෝරියා කෘතිය, ටොලමිගේ භූගෝල ශාස්ත්‍ර ප්‍රවේශය, එත් එක්කම ටොලමි විසින් අඳින ලද ලෝක සිතියම මුල්ම ලෝක සිතියම අතිශය වැදගත් වෙනවා මෙන්න මේ ටොලමිගේ කතන්දරේ. මොකද ටොලමි කියන්නේ ලෝකේ මුල්ම ලෝක සිතියම නිර්මාණය කරපු පුද්ගලයා. මේ මුල්ම ලෝක සිතියම තුළ ටොලමි ශ්‍රී ලංකාවට ප්‍රමුඛ තැනක් දීලා තියෙනවා. ලෝකේ මුලින්ම නිර්මාණය කරපු ලෝක සිතියම තුළ ටොලමි ශ්‍රී ලංකාවට ප්‍රබල තැනක් දීලා තිනවා. ඔහු ටැප්‍රොබේන් කියන නාමයෙන් ශ්‍රී ලංකාව ඒ කාලේ හඳුන්වලා තිනවා. එහෙනම් මේ ලෝකේ මුල්ම ලෝක සිතියම තුල ඉන්දියාවටත් වඩා විශාල කරලා ටොලමි ශ්‍රී ලංකාව දක්වලා තියෙනවා. එහෙනම් අපිට පැහැදිලි මෙතන ශ්‍රී ලංකාව ඒ කාලේ ජාත්‍යන්තර කීර්තියක් දිනාගත්තු රටක් වෙළඳාමෙන් ජාත්‍යන්තර කීර්තියක් දිනාගත්තු රටක්. ඒ නිසා විවිධ ලේඛකයෝ, පෙරදිග ලේඛකයෝ වගේම අපරදිග ලේඛකයෝ තමන්ගේ මූලාශ්‍රවල ශ්‍රී ලංකාව පිළිබඳ බොහෝ තොරතුරු ඉතාමත් හොඳින් ඉදිරිපත් කරලා තියෙනවා. ඊට අමතරව දුවේ පුතේ හියුන්සියන්ගේ දේශාටන වාර්තා, හියුන්සියන් කියන්නේ චීන ජාතිකයේ හියුන්සියන්ගේ දේශාටන වාර්තා, පෘතුගීසි ජාතික ෆර්නාඕ කේරෝස් පියතුමාගේ ලංකාව පිළිබඳව ග්‍රන්ථය, මෙන්න මේ වාගේ මූලාශ්‍ර ඉතාමත් වැදගත් වුණා ශ්‍රී ලංකාව පිළිබඳව තොරතුරු හෙළ කිරීමේදී, තොරතුරු ග්‍රහණය කිරීමේදී, තොරතුරු දැනගැනීමේදී. එහෙනම් අපි මෙතෙක් කතා කරේ මේ රටේ ඉතිහාසය හැදෑරීමේදී විදේශීය මූලාශ්‍ර කේතරම් දුරට වැදගත් වූයේද කියන එක. එහෙනම් මේ විදේශීය මූලාශ්‍ර ගත්තාම කොටසක් අපි කතා කරා මේ රටේ ඉතිහාසය හැදෑරීමේ ඉන්දියානු මූලාශ්‍ර. ඊට අමතරව මෙරටට පැමිණ මෙරට තුල ජීවත් වෙමින් ලද අත්දැකීම් ඇසුරු කරගෙන ලියු පොත්පත්ස, ඒ ලියු පොත්පත්වල නාමයන් සහ ඒ සඳහා පාදක වෙච්ච ලේඛකයන් පිළිබඳව කතා කරා. ඉන් අනතුරුව කතා කරා ද්වීපතේ අපි ලංකාවට පැමිණි නැති එහෙත් වෙනත් පාර්ශවයක් විසින් ලද තොරතුරු ඇසුරු කරගෙන ශ්‍රී ලංකාව පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරපු ලේඛකයෝ, විදේශීය ලේඛකයෝ ගැන කතා කරා. ග්‍රීක, රෝම, චීන, පෘතුගීසි මූලාශ්‍ර පිළිබඳව අපි සාකච්ඡා කළා. එහෙමනම් දුවේපතේ අපි මේ වෙද්දී ගිය සතියේ සහ මේ සතියේ මේ මොහොත වෙනකොට සාකච්ඡා කරපු කරුණු කාරණා තුලින් ඔබට පැහැදිලිව අවබෝධයක් ලැබෙන්න ඕනේ මෙරට ඉතිහාසය හැදෑරීමේදී සාහිත්‍ය මූලාශ්‍ර කෙතරම් දුරට වැදගත් උනේද කියන එක. එහෙනම් සාහිත්‍ය මූලාශ්‍රය පැත්තේ අපි කතා කරා දේශීය සාහිත්‍ය මූලාශ්‍ර සහ අද දවසේ අපි කතා කරා විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර. එහෙනම් මේ දේශීය සාහිත්‍ය මූලාශ්‍ර සහ විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර මෙරට ඉතිහාසය හැදෑරීමේදී අතිශය වැදගත් වන ආකාරය පිළිබඳ ඔබට දැන් අවබෝධයක් ඇති. එහෙනම් අපි බලමු ඊළඟ පියවර මේ සාහිත්‍ය මූලාශ්‍ර මෙතරම්ම වැදගත් වෙන්නේ කොහොමද ඉතිහාසය හැදෑරීමේදී. පොදුවේ අපි කතා කරන්නේ දේශීය හෝ විදේශීය කියන මේ සාහිත්‍ය මූලාශ්‍ර ගත්තා මේවල පොදු සංකල්පය තුළින් මේ සාහිත්‍ය මූලාශ්‍ර මෙරට ඉතිහාසය හැදෑරීමේදී කොතරම් වැදගත් වෙනවා. මෙරට ඉතිහාසය නෙමෙයි ලෝකේ ඕනෑම රටක ඉතිහාසය හැදෑරීමේදී ඒ රටේ සාහිත්‍ය මූලාශ්‍ර තමයි ප්‍රමුඛ වෙන්නේ. එහෙනම් මේ සාහිත්‍ය මූලාශ්‍ර වල ප්‍රයෝජන මොනවාද අපි බලමු ඊළඟ සාහිත්‍ය මූලාශ්‍ර මෙතරම් රටක ඉතිහාසය හැදෑරීමේදී වඩා වැදගත් වන්නේ කුමන හේතු සාධක නිසාද. ඔබට අවබෝධයක් ඇති නියවන විට සාහිත්‍ය මූලාශ්‍ර මේ තරම්ම ප්‍රයෝජනවත් වෙන්නේ දුවේ පුතේ ඓතිහාසික සිදුවීම්. අපි හිතමු දැන් මහා වංශය ගත්තාම බුද්ධ චරිතයේ ඇතැම් සිදුවීම් වල සිට මහසෙන් රාජ සමය දක්වාමනේ ගලාගෙන එන්නේ. ඒ බුද්ධ චරිතයේ ඇතැම් සිදුවීම් වල සිට මහසෙන් රාජ සමය දක්වා මේ ගලාගෙන ආපු මේ ඉතිහාසය ඉතා නිවැරදිව කාලානුරූපී බවට පෙළ ගැස්විය හැකි එකම මූලාශ්‍රය වෙන්නේ දුවේ පුතේ සාහිත්‍ය මූලාශ්‍රය වෙනත් කිසිදු මූලාශ්‍රයකින් වෙනත් කිසිදු මූලාශ්‍රයකින් මේ ආකාරයට කාලානුරූපී බව සහ අඛණ්ඩ බවට පෙළ ගැස්වන්න බෑ. එහෙනම් සාහිත්‍ය මූලාශ්‍රවල තියෙන අතිශය වැදගත් ප්‍රයෝජනයක් තමයි ඓතිහාසික සිදුවීම් කාලානුරූපී බවට එහෙම නැත්නම් අනුපිළිවෙලකට සකස් කරලා තියෙනවා. අනුපිළිවෙලකට සකස් කරලා තියෙනවා. ඒක තමයි ඉතාමත් වැදගත් ප්‍රයෝජනයක් වෙන්නේ. ඊට අමතරව විවිධ යුගයන්වල නැත්නම් විවිධ අවධිවල එහෙම නැත්නම් විවිධ රාජධානිවල පැවති දේශපාලන ආර්ථික සමාජ සංස්කෘතික කටයුතු පිළිබඳව ඉතාමත් හොඳ පුරෝකථනයක් කරන් ඉතාමත් හොඳ තොරතුරු ප්‍රමාණයක් ලබා ගැනීමට සාහිත්‍ය මූලාශ්‍ර අතිශය වැදගත් වෙනවා. එහෙමනම් තවත් වැදගත් සිදුවීමක් තමයි මේ සාහිත්‍ය මූලාශ්‍රවල තියෙන බොහෝ ඓතිහාසික සිදුවීම් වෙනත් මූලාශ්‍රවලින් සමහර වෙලාවට පුරාවිද්‍යා මූලාශ්‍රවලින් ඉතා හොඳින් සනාථ වෙලා තියෙනවා. ඉතා හොඳින් තහවුරු වෙලා තියෙනවා. එහෙනම් ඒ තහවුරු වීම තුල අපිට වැදගත්ම සාධකයක් වන මූලාශ්‍රවල වැදගත්ම ගුණාංගය වන විශ්වසනීය බව වැදගත්ම ගුණාංගය වන විශ්වසනීය බව තහවුරු වෙනවා. මොකද්ද විශ්වසනීය බව තහවුරු වෙන්න තියෙන ප්‍රධානතම සාධකය? එක් මූලාශ්‍රයකින් කියන්නේ සාහිත්‍ය මූලාශ්‍රයකින් ලැබෙන තොරතුරු තවත් මූලාශ්‍රයකින් සනාථ වීම කියන මෙන්න මේ ප්‍රයෝජනය සාහිත්‍ය මූලාශ්‍රවල තියෙන නිසා අතිශය වැදගත් විශ්වසනීය මූලාශ්‍රයක් විදිහට දුවේ පුතේ මේ සාහිත්‍ය මූලාශ්‍ර පිළිබඳව අපිට වර්ණනා කරන්න පුළුවන්. ඊට අමතරව විදේශ රටවල් සමග පැවැත් වූ බන්ධනය, විදේශ රටවල් සමග පැවැත් වූ සම්බන්ධතා පිළිබඳවත් දුවේ පුතේ මේ විදේ සාහිත්‍ය මූලාශ්‍රවලින් අධ්‍යයනය කරන්න පුළුවන්. සාහිත්‍ය මූලාශ්‍රවලින් අධ්‍යයනය කරන්න පුළුවන්. එහෙමනම් දුවේ පුතේ අපි මේ මොහොතේදී රටක ඉතිහාසය හැදෑරීමට ඇති ප්‍රධාන ප්‍රභේද දෙකක් තියෙනවා. එකක් සාහිත්‍ය මූලාශ්‍ර. මේ සාහිත්‍ය මූලාශ්‍ර පිළිබඳ මේ මොහොතේදී අපි සාකච්ඡා කරලා අවසන් කරනවා. ඔබට නැවත පුංචි සාරාංශයක් කරන්නම් මම. අපි රටක ඉතිහාසය හැදෑරීමේදී අතිශය වැදගත් මූලාශ්‍ර කොටස් දෙකක් කතා කරනවා. මූලාශ්‍ර ප්‍රධාන කොටස් දෙකකට වර්ගීකරණය කරනවා. එකක් තමයි සාහිත්‍ය මූලාශ්‍ර, අනිත් එක පුරාවිද්‍යා මූලාශ්‍ර. එහෙමනම් අද දවසේ මේ වෙද්දී සාහිත්‍ය මූලාශ්‍ර පිළිබඳ ඉතා පුළුල් විවරණයක් කරලා අවසන් කරා. එහිදී අපි කතා කළා සාහිත්‍ය මූලාශ්‍ර ප්‍රධාන කොටස් දෙකයි, දේශීය සාහිත්‍ය මූලාශ්‍ර සහ විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර කියලා කතා කරා. දේශීය සාහිත්‍ය මූලාශ්‍ර ගද්‍ය සාහිත්‍ය සහ පද්‍ය සාහිත්‍ය ගැන කතා කරා. පද්‍ය සාහිත්‍යයේදී වඩා වැදගත් වුණා කිව්වා පාලි වංශ කතා, සිංහල වංශ කතා. එහිදීත් වඩා වැදගත් වුණා කිව්වා පාලි වංශ කතා, දීප වංශය, මහා වංශය ගැන සාකච්ඡා කරා. ඊට අමතරව අටුවා ග්‍රන්ථයක් වන වංශත්තප්ප කාසිනිය පිළිබඳව කතා කරා. මහා වංශයට ලියපු අටුවාවක් පිළිබඳ ටීකාවක් පිළිබඳව කතා කරා. වංශත්තප්ප කාසිනිය කියන ටීකා ග්‍රන්ථය, මේ ටීකා ග්‍රන්ථය ගැන කතා කරා. ඊට අමතරව අපි කතා කරා මෙරට ඉතිහාස හැදෑරීමේදී අතිශය වැදගත් වන විදේශීය සාහිත්‍ය මූලාශ්‍රයක් ගැන. විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර අතරින් වඩා වැදගත් වුණා කිව්වා ඉන්දියානු සාහිත්‍ය මූලාශ්‍ර. ඊට අමතරව ලංකාවට පැමිණි ලේඛකයෝ තමන්ගේ පොත්පත් වල ශ්‍රී ලංකාව පිළිබඳ තොරතුරු සඳහන් කරලා තියෙනවා කිව්වා. ඊට අමතරව මෙරටට නොපැමිණි එහෙත් විවිධ ක්‍රමවේද තුලින් ලද තොරතුරු ඇසුරෙන් ලංකාව පිළිබඳ තොරතුරු සඳහන් කරලා තියෙන ලේඛකයෝ සහ ඔවුන්ගේ පොත්පත් ගැන කතා කරා. ඊට අමතරව දුවේ පුතේ අපි කතා කරා සාහිත්‍ය මූලාශ්‍රයක් සැලකිලිමත් වීමේදී, අධ්‍යයනය කිරීමේදී වඩා වැදගත් සැලකිලිමත් විය යුතු කරුණු කාරණා කීපයක් ගැන කතා කරා ගිය සතියේ. ඊට අමතරව අද දවසේ අවසාන වතාවට කතා කරා සාහිත්‍ය මූලාශ්‍ර මෙතරම් වැදගත් වන්නේ කුමන හේතුද ඉතිහාසය හැදෑරීමේ. එහෙම නැත්නම් සරලව කියනවා නම් සාහිත්‍ය මූලාශ්‍රවල ප්‍රයෝජන මොනවද කියන එක දුවේ පුතේ අපි සාකච්ඡා කරා. එහෙමනම් දුවේ පුතේ අපිට අද දවසේ ඉතිරි වෙලා තියෙන ඊළඟ කොටස තමයි මෙරට ඉතිහාසය හැදෑරීමේදී සාහිත්‍ය මූලාශ්‍ර වැදගත් වූයේ යම්සේද, ඒ හා සමාන ලෙසම මෙරට ඉතිහාසය හැදෑරීමේදී පුරාවිද්‍යා මූලාශ්‍රත් අතිශය වැදගත්. එහෙනම් දුවේ පුතේ අපි මේ මොහොතේදී හැරී බලමු මෙරට ඉතිහාසය හැදෑරීමේදී පුරාවිද්‍යා මූලාශ්‍රයන් යන්න මොනවද පිළිබඳ. එහෙම නැත්නම් පුරාවිද්‍යා මූලාස කියන්නේ මොනවද පිළිබඳ. එහෙමනම් අපි කතා කරන මේ පුරාවිද්‍යා මූලාස බොහෝ දුරට සාහිත්‍ය මූලාස වලින් ඔබ්බට ගිහිල්ලා මෙරට පැරණිම ඉතිහාසය පිළිබඳව තොරතුරු ලබා ගැනීමට තියෙන අතිශය විශ්වසනීය මූලාශ්‍රයක් තමයි මේ පුරාවිද්‍යා මූලාශ්‍රය. එහෙනම් මොනවද පුරාවිද්‍යා මූලාශ්‍ර ගණයට අයිති? අපි පුරාවිද්‍යා මූලාශ්‍ර පොඩි සරල වර්ගීකරණයකට ලක් කරමු. එහෙනම් පුරාවිද්‍යා මූලාශ්‍ර කියන්නේ සාහිත්‍ය මූලාශ්‍ර වලින් නොලැබෙන බොහෝ තොරතුරු ලබා ගන්න තියෙන ක්‍රමවේද. එහෙනම් පුරාවිද්‍යා මූලාශ්‍ර අතර වඩා වැදගත් වෙනවා දුවේ පුතේ අභිලේඛන, කාසි, නටඹුන්, චිත්‍රමූර්ති, පුරාවස්තු. එන්න එහෙමනම් දීපතේ ඔන්න පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර කොටස් කීපයකට බෙදෙනවා. එකක් තමයි අභිලේඛන, කාසි, නටඹුන්, චිත්‍රමූර්ති සහ පුරාවස්තු. නැවතත් මම කියන්නම්, පුරාවිද්‍යා මූලාශ්‍ර යනු අභිලේඛන, කාසි, නටඹුන්, චිත්‍රමූර්ති සහ පුරාවස්තු කියන මෙන්න මේ ප්‍රභේද කිහිපයේ සංකලනයක් මුසුවක් තමයි පුරාවිද්‍යා මූලාශ්‍ර කියන්නේ. එහෙමනම් දීපද අපි බලමු එකින් එක මෙරට ඉතිහාසයේ හැදෑරීමේදී මේ පුරාවිද්‍යා මූලාශ්‍ර මොනතරම් වැදගත් වුණාද, මොනතරම් මෙරට ඉතිහාසයට ආලෝකයක් සැපෙීමට මේ පුරාවිද්‍යා මූලාශ්‍ර සමත් වූයේද යන්න පිළිබඳ අපි මෙතෙන් සිට සාකච්ඡා කරමු. එහෙමනම් දුවේ පුතේ මා මුලින්ම නැවතත් සාකච්ඡා කරන්න මෙරට ඉතිහාසය හැදෑරීමේදී අතිශය වැදගත් පුරාවිද්‍යා මූලාශ්‍ර විදියට තියෙන අභිලේඛන, කාසි, නටඹුන්, චිත්‍රමූර්තිය පුරා වස්තු අතරින් අතිශය වැදගත් වෙච්චි අභිලේඛන පිළිබඳව. එනම් පුරාවිද්‍යා මූලාශ්‍රවල ප්‍රමුඛයෙක් බවට පත් වෙන්නේ මේ අභිලේඛන. එහෙනම් අපි මුලින්ම බලමු අභිලේඛන ඉතිහාසය හැදෑරීමේදී වැදගත් වීමට පෙර අභිලේඛනයක් යනු කුමක්ද කියන එක. අභිලේඛනයක් යනු කුමක්ද? එහෙනම් දෙපිටේ අභිලේඛනයක් කියන්නේ කිසියම් හෝ මතු පිටක් මත, ඕනෑම මතු පිටක් මත කිසියම් ඓතිහාසික සිද්ධියක් කෙටුම්පත් කරලා තියෙනවා නම් මෙන්න මේ කෙටුම්පත් කරපු උපකරණය අභිලේඛනයක් කියලා සඳහන් කරන්න පුළුවන්. නම් මේ කෙටුම්පත් කරලා තියෙන මතු පිටේ ස්වභාවය අනුව දුවේ පුතේ අභිලේඛන වර්ගීකරණයකට කරන්න පුළුවන්, වර්ගීකරණයකට ලක් කරන්න පුළුවන්. එහිදී අතිශය වැදගත් වන අභිලේඛන විදිහට ශිලාලිපි, මැටිපුවරු, බිත්ති, තඹතහඩු, රන් තහඩු, දැවහා විවිධ වාචන. එන්න අභිලේඛන ක්ෂේත්‍ර ගණනාවක්, ප්‍රභේද ගණනාවක් තියෙනවා. නැවතත් මම කියන්න, ශිලාලේඛනයක් එහෙම නැත්නම් සෙල්ලිපියක් ගන්න පුළුවන් අභිලේඛනවලට. මැටිපුවරුවක් මත යම්කිසි ඓතිහාසික සිද්ධියක් සටහන් කරන්න පුළුවන්. බිත්තියක් මත, ලෝහ තහඩුවක් මත, රන්, තඹ වගේ ලෝහ තහඩුවක් මත, එහෙම නැත්නම් දැව සහ විවිධ වාචන මත මෙන්න මේ අභිලේඛනයක් කෙටුම්පත් කරන සටහන් කරන්න පුළුවන්. මේ අභිලේඛන අතරින් දුවේ පුතේ අතිශය වැදගත් ලේඛන වර්ගයක් තමයි ඉතිහාසය හැදෑරීමේදී සෙල්ලිපි කියන්නේ. අතිශයම වැදගත් ලේඛන වර්ගයක් තමයි ශිලාලේඛන හෙවත් සෙල්ලිපි. එහෙනම් අපි බලමු මේ සෙල්ලිපි මෙරට ඉතිහාසයේදී අතිශය වැදගත් උනේ කෙලෙසද කියලා. එහෙනම් ශිලාලේඛන හෙවත් සෙල්ලිපි මෙරට ඉතිහාසයේදී අතිශය වැදගත් උනේ හේතු සාධක කිහිපයක් නිසා. සෙල්ලිපි මෙරට ඉතිහාසයේදී වැදගත් වීමට බලපාන ප්‍රධාන සාධකයක් තමයි දුවේ පුතේ මේ සෙල්ලිපි වල තියෙන බොහෝ තොරතුරු වෙනත් සාහිත්‍ය මූලාශ්‍රවල සඳහන් වෙන්නේ නැහැ. එහෙනම් අපි බලමු මේ සාහිත්‍ය මූලාශ්‍රවල නොමැති සෙල්ලිපි වල සඳහන් වන බොහෝ තොරතුරු මෙරට ඉතිහාසයට අතිශය වැදගත් වුණා. එහෙනම් දරුවනේ, ශිලාලේඛන හෙවත් සෙල්ලිපි රටක ඉතිහාසයට වැදගත් උනේ යම්සේද, අපේ රටේ ඉතිහාසයටත් මේ අභිලේඛන අතර වඩා ප්‍රමුඛයා වෙන සෙල්ලිපි වල වැදගත්කම කෙලෙසද තිබුණේ කියන එක බලමු. එහෙනම් වඩා වැදගත්ම දේ තමයි සාහිත්‍ය මූලාශ්‍රවල තියෙන බොහෝ තොරතුරු සෙල්ලිපි වලින් සනාථ වෙලා තියෙනවා. සාහිත්‍ය මූලාශ්‍රවල තියෙන බොහෝ තොරතුරු සෙල්ලිපි වලින් සනාථ වෙච්ච අවස්ථා තියෙනවා. ඊළඟ සෙල්ලිපි සාහිත්‍ය මූලාශ්‍රවල නැති තොරතුරු ඉදිරිපත් කරලා තියෙනවා. සෙල්ලිපි වලින් සාහිත්‍ය මූලාශ්‍රවල තියෙන තොරතුරු සනාථ කරනවා වගේම සාහිත්‍ය මූලාශ්‍රවල නැති තොරතුරු ඉදිරිපත් කරලා දෙනවා සෙල්ලිපි වලින්. තුන්වෙනි ප්‍රයෝජනය තමයි සාහිත්‍ය මූලාශ්‍රයන්ගේ තියෙන සදොස්ස, ඒ කියන්නේ වැරදි දැන් නිදොස් කරන්න සෙල්ලිපි වැදගත් වෙලා තියෙනවා. එහෙනම් සෙල්ලිපි වලින් තියෙන තොරතුරක් තහවුරු වෙනවා, නැති තොරතුරු ඉදිරිපත් කරනවා, වැරදි තැන් නිවැරදි කරනවා. එහෙනම් සාහිත්‍ය මූලාශ්‍රවල තියෙන තොරතුරු සනාථ කරනවා, සාහිත්‍ය මූලාශ්‍රවල නොමැති තොරතුරු ඉදිරිපත් කරනවා, සාහිත්‍ය මූලාශ්‍රවල වැරදි තැන් නිවැරදි කරනවා. මෙන්න මේ කරුණු කාරණා අතිශය වැදගත් සෙල්ලිපියක්. ඊට අමතරව සෙල්ලිපියක් සමකාලීනව, ඒ කියන්නේ යම්කිසි සිද්ධියක් සිද්ධ වෙච්ච කාල සීමාව තුල තමයි දුවේ පුතේ මේ සෙල්ලිපි කෙටුම්පත් කරන්නේ. ඒ නිසා නිවැරදි බව, විශ්වසනීය බව ඉතාමත් වැදගත් සෙල්ලිපිවල. ඊට අමතරව දුවේ පුතේ සෙල්ලිපි මුල්ම ස්වරූපයෙන්, කියන්නේ කිසිදු සංස්කරණයකින් තොරව මුල්ම ස්වරූපයෙන් තියෙන නිසා මේ ඓතිහාසික කරුණවල විශ්වසනීය බව විකෘති වෙන්නේ නැහැ. මේ ඓතිහාසික කරුණවල තියෙන විශ්වසනීය බව, සත්‍ය බව විකෘති නොකරන එලෙසම සෙල්ලිපි තුලින් තොරතුරු ඉදිරිපත් වෙනවා. දැන් අපි දන්නවා දීපවංශයේ තියෙන බොහෝ අඩුපාඩු දුර්වලතා මගහැරලා තමයි මහානා මහාමුදුර මහාවංශය රචනා කරේ. එතුමා රචනා කරද්දී තමන්ගේ සිතැඟි පරිදි ආකල්ප මහාවංශය තුල ගැබ් කරා. නමුත් එහෙම සෙල්ලිපි වල සඳහන් වෙන්නේ නැහැ. එහෙනම් දුවේ පුතේ සෙල්ලිපිම රට ඉතිහාසයේදී අතිශය වැදගත් මූලාශ්‍රයක්, විදේශීය මූලාශ්‍රය වගේම සාහිත්‍ය මූලාශ්‍ර වගේම මේ පුරාවිද්‍යා මූලාශ්‍ර අතරින් අතිශය වැදගත් මූලාශ්‍රයක් විදිහට අභිලේඛන අතර ප්‍රමුඛයා වන සෙල්ලිපි පිළිබඳව සාකච්ඡා කරා. එහෙනම් නැවතත් කියන්න, සාහිත්‍ය මූලාශ්‍ර නොමැති තොරතුරු සෙල්ලිපි වල තියෙනවා, සාහිත්‍ය මූලාශ්‍රවල එන තොරතුරු සනාථ කරනවා, සාහිත්‍ය මූලාශ්‍රවල වැරදි තැන් නිවැරදි කරනවා, කිසිදු සංස්කරණයකින් තොරව මුල්ම ස්වරූපයෙන් තියෙන ඓතිහාසික බව රැකීලා තියෙනවා, සමකාලීන තොරතුරු ඉදිරිපත් කරලා තියෙන මෙන්න මේ හේතු සාධක නිසා සෙල්ලිපි දුවේ පුතේ අතිශය වැදගත් වෙනවා. එහෙනම් අපි බලමු මේ සෙල්ලිපි පිළිබඳව තවදුරටත් සරලට සාකච්ඡා කරන්න. සෙල්ලිපි වල විකාශනයේ පිළිබඳව අධ්‍යයනය කරද්දී ඔබ දන්නවද සෙල්ලිපි ප්‍රධාන ප්‍රභේද කීපයක් අපි සාකච්ඡා කරනවා. ඒ අතර වඩා පැරණිම සෙල්ලිපි උනේ ලෙන් ලිපි, ඊට අමතරව ගිරි ලිපි, ටැම් ලිපි, පුවරු ලිපි, ආසන ලිපි කියලා සෙල් ලිපි වර්ගීකරණයකට ලක් කරනවා. නැවතත් මම කියන්නම්, ලෙන් ලිපි, ගිරි ලිපි, ටැම් ලිපි, පුවරු ලිපි සහ ආසන ලිපි කියන මේ ආකාරයට සෙල් ලිපි වර්ගීකරණයකට ලක් කරනවා. අපි දන්නවා ශ්‍රී ලංකාවට බොහෝ දුරට මිහිඳු හිමියන්ගේ වැඩම කිරීම සමග ලේඛන කලාවක් එනවා. ඒ අනුව ක්‍රිස්තු පූර්ව 300 වසරේදී අපිට ලේඛන කලාව උරුම වුණා. ක්‍රිස්තු පූර්ව 247 තමයි මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරන්නේ. එතෙන් පසු අපිට ලේඛන කලාවක් උරුම වෙච්ච ජාතියක් බවට පත් වුණා. මුල් කාලීන සෙල්ලිපි ලිවීම සඳහා, සෙල්ලිපි කෙටුම්පත් කිරීම සඳහා දුවේ පුතේ බ්‍රාහ්මී අක්ෂර මාලාව, බ්‍රාහ්මී අක්ෂර මාලාවේවත් බ්‍රාහ්මීය ලිපි කියන නමින් තමයි දුවේ පුතේ මුල්ම කාලයේ සෙල්ලිපි හැදින්වුවේ, බ්‍රාහ්මීය ලිපි. දැන් ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසට පෙර, ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේ විතර ලියවිච්ච මේ බ්‍රාහ්මීය සෙල්ලිපිවල පරමාර්ථ බොහොම සරලයි. පරමාර්ථ කිහිපයක තොරතුරු තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ තමයි දුවේ පුතේ භික්ෂූන්ට ලෙන් පිදීම, ඒත් එක්කම ජනාවාස ව්‍යාප්තිය, එහෙම නැත්නම් ඒ කාලේ පැරණි සමාජීය තත්ත්වය පිළිබඳ, සමාජීය ඉතිහාසය පිළිබඳව තමයි තොරතුරු ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව දෙවන සියවසට පෙර ලියවෙච්ච සෙල්ලිපි. නමුත් මේ පිටේ ක්‍රිස්තු පූර්ව දෙවන සියවසෙන් පසු සහ ඒ ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේ සිට මහනුවර රාජධානිය දක්වාම සෙල්ලිපි ලියවුණා. ශිලාලිපි ලේඛන ලියවුණා. එහෙනම් මේ සෙල්ලිපි කියන්නේ ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේ සිට මහනුවර රාජ සමයේ දක්වාම ලියවූ සෙල්ලිපිවල ඉදිරිපත් කරලා තියෙන කරුණු කාරණා බොහෝමයක් තියෙනවා. ඒ අතර අතිශය වැදගත් වුණා විහාරවලට ගම්බිම් පූජා කිරීම, විහාරාරාම පාලනය කිරීම, රජයේ නීති රීති මහජනයාට දැනුම් දීම, වෙළඳාම පිළිබඳව තොරතුරු, වැරදිකරුවන්ට සමාව දීම පිළිබඳව තොරතුරු, පුද්ගලයන්ගේ සේවය වටිනාකම ඇගෙයීම, ඒත් එක්කම බදු අය කිරීම, නීති රීති පැනවීම, ඔන්න ඔය වාගේ බොහෝ කරුණු කාරණා රැසක් ක්‍රිස්තු පූර්ව දෙවන සියවසෙන් පසුව ලියවූ සෙල්ලිපිවල අන්තර්ගත කරුණු. දරුවනේ ඔබට 10 වසර පෙළ පොතේ පිටුවාංක 4 අධ්‍යයනය කරද්දී හොඳට පැහැදිලිව අවබෝධ වෙනවා මේ සෙල් ලිපිවල අන්තර්ගත කරුණු විශේෂයෙන් ක්‍රිස්තු පූර්ව දෙවන සියවසෙන් පසුව ලියවූ සෙල් ලිපිවි තුල අන්තර්ගත කරුණු මොනවද කියලා ඇහුවොත් ඔබට හැකියාව තියෙන්න ඕනේ මේ කරුණු කාරණා කීපයක් පෙළගස්වන්න මම කියන්නේ හැමදාමත් මම කියන දේ අතිශය වැදගත් තොරතුරු ඔබට කන ගැටෙන සැනින් ඔබ ලියා ගන්න ඒ සඳහා මම අවස්ථාවක් දීලා තිනවා ඔබ ඒවා අතිශය වැදගත් කරුණු කාරණා ලියා ගන්න ඊට අමතරව ඔබගේ පෙළපොත අරගෙන මේ පාඩමට සම්බන්ධ වෙන්න කියන එක මම හැමදාමත් කියනවා මොකද ඒක තමයි වඩාත් ඵලදායි වෙන්නේ පෙළපොත සහ ඔබට සටහන් කරගන්න අවශ්‍ය ලේඛන සමීපයේ තියාගෙන දුවේ පුතේ මේ පාඩමට සම්බන්ධ වෙන්න ඉතාමත් වැදගත් වේවි ඔබගේ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේසෙම ඊට පෙර ඔබට තියෙන වාර විභාගයේ යම් දවසක වාර විභාග තියන්න අවස්ථාවක් ඉස්කෝලේ පටන් ගන්න ළඟදිම අවස්ථාවක් උදා වුණොත් මෙන්න මේ හැම දෙයකටම ඔබට අතිශය වැදගත් ඔබගේ අධ්‍යයන කහ පහසුව සඳහා මේ කරුණු කාරණා සියල්ල වැදගත් වේවි. එහෙමනම් දීපති අපි කතා කළේ මේ රටේ ඉතිහාසය හැදෑරීමේදී පුරාවිද්‍යා මූලාශ්‍ර විදියට සෙල් ලිපි මොනතරම් දුරට වැදගත් වුණාද කියන එක. ඊට අමතරව පුරාවිද්‍යා මූලාශ්‍ර අතරින් දීපති කාසි කාසියවත් නානක මූලාශ්‍ර වලට අතිශය වැදගත් තැනක් හිමි වෙනවා ප්‍රමුඛ තැනක්. නම් ලංකාවේ කාසි පිළිබඳව අනුරාධපුර යුගයේ සිට මහනුවර යුගය දක්වාම මේ කාසි පිළිබඳව අපි අධ්‍යයනය කරද්දී ශ්‍රී ලංකාවේ කාසි නිෂ්පාදනයට පෙර උතුරු ඉන්දියාවෙන් ආපු වෙළෙන්දන්ගේ මාර්ගයෙන් තමයි ශ්‍රී ලංකාවට කාසි හුරු කරලා දෙන්නේ. නම් ශ්‍රී ලංකාවෙන් හමුවෙච්ච පැරණිම කාසි ගුනේ කහපාණ. කහපාණ කියන්නේ පැරණිම කාසුනේ කහපාණ. ඒවා උතුරු ඉන්දියාවේ වෙළෙන්දන්ගේ මාර්ගයෙන් තමයි ලංකාවට ආවේ. ඊට අමතරව ශ්‍රී ලංකාවේ හමු පැරණිම කාසි කහපාණ යන නමින් හැඳින්වුවා. ඊට අමතරව දුවේ පුතේ පුරාණ සහ ධරණ කියන කාසි වලිනුත් කියන නමිනුත් හඳුන්වලා තියෙනවා. එම ලංකාවේ පැරණිම කාසි කහපාණ ඒවත් පුරාණ හෝ ධරණ කියන නාමයෙන් හඳුන්වනවා තියෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව අන්තර්ජාතික වෙළඳාමේ මහත් කීර්තියකට පත්වෙච්ච රටක් නිසා මේ වෙළඳාමේදී අතිශය වැදගත් වූ නිසා බොහෝ දුරට මෙරට සුලභ දර්ශනයක් උනේ සුලභ දෙයක් බවට කාසිපත් වුණා. එනම් දේශීය වශයෙන් තිබුණු කාසි විදේශීය වශයෙන් තිබුණු කාසි අතිශය වැදගත් වුණා. විශේෂයෙන්ම මෙරට නිෂ්පාදනය කරපු මුල්ම කාසි ක්‍රිස්තු පූර්ව පළවන සියවසේ අගභාගයේ හෝ ක්‍රිස්තු වර්ෂ පළවන සියවසේ මුල් භාගයේ තමා දුවේ පුතේ නිෂ්පාදනය කරන්නේ නිර්මාණය කරන්නේ. ඇතාසං ස්වස්තික කාසි ශ්‍රී ලංකාවේ හිම නිර්මාණය කරපු ප්‍රබලම මුල්ම කාසි බවට පත් වෙනවා. ඊට අමතරව ශ්‍රී ලක්ෂ්මී කාසි, ඊට පස්සේ වෘෂඹ කාසි, ওই වාගේ විශාල කාසි ප්‍රමාණයක් දේශීය වශයෙන් නිෂ්පාදනය කරා. පොළොන්නරු සමයේදී තඹ මස්ත වාගේ කාසි නිෂ්පාදනය කරා. ඒත් එක්කම පොළොන්නරු යුගයේදී නිස්සංක මල්ල රජතුමා කාලිංග ලාංකේජ කියලා කාසි වර්ගයක් නිකුත් කරලා තියෙනවා. ඒ වාගේ දේශීය කාසි තිබුණා. ඊට අමතරව විදේශීය රටවල් ශ්‍රී ලංකාව සමග සම්බන්ධතා පැවැත්වූ ආර්ථික වශයෙන් විශේෂයෙන්ම රෝම, චීන, ඉන්දියාව, පර්සියාව වගේ රටවල් ශ්‍රී ලංකාව සමග ඉතා සමීපව වෙළඳ සම්බන්ධතා පැවැත්වුවා. ඒ නිසා රෝම කාසි, චීන කාසි, ඉන්දියානු කාසි, ඒත් එක්කම අරාබි කාසි, ඒ වගේම පර්සියානු කාසි ශ්‍රී ලංකාව විවිධ ප්‍රදේශවල කරන ලද කැණීම් වලින් හම් වෙලා තියෙනවා. ඊට අමතරව ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත කාසිත් බොහෝ දුරට ශ්‍රී ලංකාවේ බොහෝ කැණීම් වලින් මුණ ගැහිලා තියෙනවා, ලැබිලා තියෙනවා. ඊට අමතරව දුවේ පුතේ මේ කාසි රටක ඉතිහාසය හැදෑරීමේදී මොන තරම් වැදගත් උනේද පිළිබඳව අපි සාකච්ඡා කරමු. අපි දන්නවා ශ්‍රී ලංකාවේ හමු දේශීය විදේශීය කාසි තුලින් අපේ රටේ ඉතිහාසයේ බොහෝ ශේත්‍රයන් නිරූපණය කරන්න පුළුවන්. එමනම් මේ ලංකාවෙන් හම්බෙච්ච කාසි තුල රටේ ආර්ථික තත්ත්වය, ලෝහ භාවිතය, තාක්ෂණය, රජවරුන්ගේ බල පරාක්‍රමය, විදේශ වෙළඳාම පිළිබඳව බොහෝ තොරතුරු ලද හැකි පුරාවිද්‍යා මූලාශ්‍රයක් තමයි දුවේ පුතේ කාසි. එමනම් අපි කතා කරමින් සිටින්නේ මේ රටේ ඉතිහාසය හැදෑරීමේදී අතිශය වැදගත් වෙච්ච පුරාවිද්‍යා මූලාශ්‍ර මොනවද කියන එක. එතනදී අපි කතා කරා දුවේ පුතේ මුලින්ම අභිලේඛන විදිහ, අභිලේඛන අභිලේඛන අතරින් වඩා වැදගත් උනා කිව්වා ශිලාලිපි. ඊට අමතරව කාසි පිළිබඳව කතා කරා. ඊට අමතරව දුවේ පුතේ පුරාවිද්‍යා මූලාශ්‍ර අතරින් වඩා වැදගත් අංගයක් බවට පත් වෙනවා නටබුන්. නටබුන්. නටබුන් කියන්නේ මුල් ස්වરૂපය මානව මැදිහත් වීමකින් හෝ සබහා දහමේ බලපෑම් මත මුල් ස්වරූපේ වෙනස් වෙලා දැනට ඉදිවලා තියෙන නෂ්ටාවශේෂයන් අවශේෂයන් අවශේෂ කොටස් තමයි පුරාණ නටබුන් කියලා හඳුන්වන්නේ පුරාණ නටබුන් මේ නටබුන් ගත්තාම ප්‍රධාන වශයෙන් අපිට කොටස් දෙකකට බෙදලා කතා කරන්න පුළුවන් එකක් තමයි ආගමික නටබුන් සහ ආගමික නොවන නටබුන් අපි මේවා පොදුවේ සාකච්ඡා කරමු දාගැබ් ඒත් එක්කම වැව්වමුන් රජමාලිකා බලකොටු ඒත් එක්කම චේතියගර ඒත් එක්කම අපි කතා කරන බෝධිගර ඒත් එක්කම උපෝසථාගර දානගෙවල් ওই සියල්ලම දුවේ පුතේ මේ පුරාණ නටබුන් චෛත්‍ය විශේෂයෙන් චෛත්‍ය මෙන්න මේ සියල්ලම අපි කතා කරන්නේ පුරාණ නටබුන් විදිහට. එහෙනම් මේ නටබුන් එහෙම නැත්නම් නෂ්ටාවශේෂයන් රටක ඉතිහාසයේ හැදෑරීමේදී මොන තරම් වැදගත් වෙනවද? ඇයි මේවා මේ තරම්ම වැදගත් වන්නේ කියන දේටත් අපි පිළිතුරු සපයමු. එහෙනම් දුවේ පුතේ මේ පැරණි නටබුන් තුළ පැරණි ජනතාවගේ නිර්මාණශීලී හැකියාව ඔවුන්ගේ තාක්ෂණය එහෙම නැත්නම් ඔවුන්ගේ ගොඩනැගිලි වාස්තු විද්‍යාව පිළිබඳ ඉතා හොඳ පුරෝකථනයක් කරන්න පුළුවන් මේ පුරාණ නටබුන් වල. එහෙනම් ඒ පැරණි ශිල්පීන්ගේ නිර්මාණාත්මක හැකියාවන් තාක්ෂණය ගොඩනැගිලි නිර්මාණය නැත්නම් ගෘහ නිර්මාණයේවත් වාස්තු විද්‍යාව ඊට අමතරව දුවේ පුතේ බොහෝ කරුණු කාරණා අතර ශිල්පීය දක්ෂතා පරිසර සංරක්ෂණ හැකියාව ජල පාලනය වගේ බොහෝ තොරතුරු දුවේ පුතේ අපිට ලබා ගන්න පුළුවන් අධ්‍යයනය කරන්න පුළුවන් පුතේ දුවේ මේ පුරාණ නටබුන් වලින්. එහෙනම් අපි පුරාවිද්‍යා මූලාශ්‍ර අතර ඊළඟ ප්‍රවේශ වන අංගය තමයි චිත්‍ර මූර්ති හා පුරාවස්තු. පැරණි චිත්‍ර බොහෝ දුරට අපි දන්නවා ලෙන් ආශ්‍රිතව ලංකාවේ පැරණිම චිත්‍ර මුණ ගැහෙනවා. ලංකාවේ පැරණිම චිත්‍ර මේ ලෙන් ආශ්‍රිතව දකින්නට ලැබෙනවා. එහෙනම් මේ ලෙන් ආශ්‍රිතව තියෙන ඒත් එක්ක මෙහෙම නැතු විවිධ ඓතිහාසික සිද්ධස්ථානවල තියෙන මේ පැරණි චිත්‍ර මූර්ති හා කැටයම් අපේ සංස්කෘතික ඉතිහාසය පෙන්නුම් කරන ජීවමාන සාක්ෂිය වෙනවා. අපේ රටේ සංස්කෘතික ඉතිහාසය පෙන්නුම් කරන ජීවමාන සාක්ෂිය වෙන දුවේ පුතේ මේ චිත්‍ර මූර්ති. බොහෝ දුරට අපේ රටේ ජනතාවගේ ඇඳුම් පැළඳුම්, ආභරණ භාවිතය, කලා කුසලතා, ඒත් එක්ක වර්ණ සංයෝජනයේ වර්ණ භාවිතයේ එළිය අඳුරය ලබා දීම, ආගමික විශ්වාස ඒ යුගයේ යන්වල පැවති බොහෝ අංශ පිළිබඳව අපිට ඉතාමත් වැදගත් අංගයක් බවට පුතේ දුවේ චිත්‍ර මූර්ති කා කැටයන් උපකාර වෙනවා. අපි දන්නවා සුප්‍රසිද්ධ චිත්‍ර අපි බොහෝ දුරට මේ සීගිරි චිත්‍ර ඇසුරෙන් හිඳගල චිත්‍ර ඇසුරෙන් විශේෂයෙන් සීගිරි චිත්‍ර ඇසුරෙන් ඔබ දන්න දෙයක් ඔබට දැනෙන දෙයක් තමයි සීගිරි චිත්‍ර. ඔබ දැකලත් ඇති බලලත් ඇති ගිහිල්ලත් ඇති සීගිරි චිත්‍ර තුළින් අපේ චිත්‍ර කලාව පිළිබඳ ඉතාමත් වැදගත් අර්ථ නිරූපණයක් අපේ ජන සමාජයේ පිළිබඳව ලබා ගන්න පුළුවන්. සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතය පිළිබඳ විශේෂයෙන් කාන්තාවන්ගේ සමාජ තත්ත්වය පිළිබඳ ඉතා පුරෝකථනයක් කරන්න මේ චිත්‍ර අතිශය වැදගත් වෙලා තියෙනවා අපේ රටේ ඉතිහාසයේදී. ඊට අමතරව විශේෂයෙන් කාන්තාවන්ගේ ඇඳුම් පැනඳුම් ඔවුන්ගේ කොණ්ඩමෝස්තර ඔවුන් භාවිත කරපු රූපලාවන්‍ය ඔවුන් භාවිත කරපු ආභරණ පිළිබඳව වැඩි විස්තර ප්‍රමාණයක් බොහෝ දුරට සීගිරි චිත්‍රවලින් නිරූපණය වෙනවා. එහෙනම් දුවේ පුතේ චිත්‍ර මූර්ති හැරුණහම පුරාවස්තුත් අපේ රටේ ඉතිහාසයේ හැදෑරීමේදී තවත් වැදගත් පුරාවිද්‍යා මූලාශ්‍රයක් බවට පත් වෙලා තියෙනවා. බොහෝ දුරට පැරණි ජනතාව විසින් නිර්මාණය කරන ලද පරිහරණය කරන ලද හෝ දැනට ඉතිරි වෙලා තියෙන බොහෝ දේව මේ පුරාවස්තු විදිහට ගණන් ගන්නවා. එහෙම නැත්නම් පුරාවස්තු විදිහට සැලකෙනවා. බොහෝ දුරට මේ පුරාවස්තු අදටත් සමහර ගෙවල් වල බොහෝ දුරට පුරාවස්තු කියන වර්ධවා තේරුම් ගන්නට පුරාවස්තු ගෙවල් වල තියාගෙන ඉන්නවා කියන එක ඓතිහාසික වශයෙන් වැදගත් සාමාන්‍ය පුරාවස්තුවක් වෙන්න නම් යම් කිසි දෙයක් යම් කිසි භාණ්ඩයක් යම් කිසි ද්‍රව්‍යයක් පුරාවස්තුවක් බවට වෙන්න නම් දුවේ අවුරුදු 100ක් ගත වෙන්න ඕන. එහෙනම් අවුරුදු 100කට එහායින් තියෙන දෙයක් තමයි බොහෝ දුරට පුරාවස්තුවක් බවට පත් වෙන්නේ. එහෙමනම් අවුරුදු 100කට එහා පැරණි බොහෝ දේවල් පුරාවස්තු ගණයට අයිති වෙනවා. බොහෝ දුරට කෞතුකාගාරවල එහෙම නැත්නම් ආගමික මධ්‍යස්ථානවල විවිධ ආයතනවල විවිධ පුද්ගලයන් බාරේ පුරාවස්තු තියෙනවා. අදටත් මේ පුරාවස්තු පිළිබඳව බොහෝ සමීක්ෂණ විද්‍යානුකූල සමීක්ෂණ ඔබ දන්නවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තු හරහා විශේෂයෙන් ශ්‍රී ලංකා සංස්කෘතික ත්‍රිකෝණය හරහා සිද්ධ වෙනවා. බොහෝ දුරට බොහෝ ආචාර්ය මහාචාර්යවරු ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ සැබෑ ඉතිහාසයේ ගොඩ ගැනීමට අදටත් බොහෝ සෙයින් උත්සාහ ගන්නවා. ඒ තුල ඔවුන්ට ලැබෙන පුරාවස්තු අනුසාරයෙන් ශ්‍රී ලංකාවේ සත්‍ය වූ තොරතුරු ඔවුන්ට නිරූපණය කරගන්න නිගමනය කරගන්න වර්තමානයේ හැකියාවක් ලැබිලා තිනවා. බොහෝ දුරට මේ පුරාවස්තු වලින් ජනතාවගේ සිතුම් පැතුම් ඔවුන්ගේ හැකියාවන් කුසලතාවන් පැරණි සංස්කෘතියන් පිළිබඳව තොරතුරු තාක්ෂණයේ පිළිබඳව තොරතුරු විදේශ සම්බදතා පිළිබඳව තොරතුරු ඔවුන්ගේ ජීවන ක්‍රමයන් පිළිබඳව තොරතුරු බොහෝ දුරට දරුවනේ පුරාවිද්‍යා මූලාශ්‍ර වලින් අපට ලබා ගන්න පුළුවන්. එහෙනම් මේ පුතේ අපි මේ මොහොත වෙන විට සාහිත්‍ය මූලාශ්‍ර වර්ගීකරණය කරලා ක්‍රමින් කතා කළාසේම මෙරට ඉතිහාසය හැදෑරීමේදී අතිශය වැදගත් අනිකුත් ප්‍රබලම මූලාශ්‍රයේ විදිහට පුරාවිද්‍යා මූලාශ්‍ර පිළිබඳවයි සාකච්ඡා කළේ. පුරාවිද්‍යා මූලාශ්‍ර පිළිබඳව සාකච්ඡා කරද්දී පුරාවිද්‍යා මූලාශ්‍ර නැවත වර්ගීකරණය කරලා කරා ඔබට මතක ඇති පුරාවිද්‍යා මූලාශ්‍ර අභිලේඛන කාසි නටඹු ඒත් එක්කම චිත්‍රමූර්ති පුරාවස්තු වාගේ මූලාශ්‍ර වර්ගීකරණයකට අභිලේඛන ලක් කළා. එහිදී අපි අභිලේඛන කියන්නේ මොනවද කියන එක කතා කරා. අභිලේඛන අතර අතිශය වැදගත් වන මූලාශ්‍රයක් විදිහට සෙල්ලිපි ගැන කතා කරා. ඊට අමතරව කාසියවත් නානක විද්‍යාවක් ගැන කතා කරා. පුරාණ නස්තාවසේසෙහි තවත් නටබුන් ගැන කතා කරා. චිත්‍රමූර්ති ගැන කතා කරා. පුරාවස්තු ගැන කතා කරා. එහෙනම් මේ පුතේ මෙරට ඉතිහාසය හැදෑරීමට ඇති මූලාශ්‍ර අතරින් සාහිත්‍ය මූලාශ්‍ර සහ පුරාවිද්‍යා මූලාශ්‍ර කියන අංශ දෙකම මේ වෙද්දී කතා කරලා අවසానයි. ඔබට යම් අවබෝධයක් සරල අදහසක් අවබෝධයක් මේ මොහොතේදී ඉතිහාසයේ හැදෑරීමේදී මූලාශ්‍ර කියන මේ කොටස තුළින් ලැබෙන්නේ නැති. එහෙනම් දීපොතේ අපි ඊළඟ පාඩමේ අවසාන අංග කිහිපයට යමු. එහෙනම් අපිට ඊළඟ කතා කරන්න තියෙන්නේ රටක ඉතිහාසය ඉගෙන ගැනීමේදී පාසල් 31 විදියට රටේ පුරවැසියෙකු විදියට මොන වාගේ වැදගත්කමක්ද දුවේ පුතේ රටක ඉතිහාසයේ ඉගෙනීමේදී ඇති ලැබෙන්නේ. එහෙමනම් ශ්‍රී ලංකාව කියන්නේ ලෝකේ අනෙකුත් රටවල් වලට නොමැති වසර 2500ක අඛණ්ඩ ඉතිහාසයකින් හෙබි රටක්. එහෙමනම් දරුවනේ මෙවැනි ඉතිහාසයක් තියෙන ශ්‍රී ලංකාව වගේ රටක ජීවත් වන අපට ලෝකේ අනෙකුත් ජාතීන්ට වඩා අභිමානයකින් ජීවත් වීමේ හැකියාව තියෙනවා. අවුරුදු 2500ක අඛණ්ඩ ඉතිහාසයක් උරුම කරගත්තු හෙළයන් විදිහට. එහෙනම් අපි බලමු ඕනෑම රටක ලංකාවට පමණක් නොවේ ඕනෑම රටක ඉතිහාසය අධ්‍යයනයේදී එන්නත ඉතිහාසය ඉගෙන ගැනීමෙන් ලද ප්‍රයෝජන මොනවද, අපට ලබාගත හැකි ප්‍රයෝජන මොනවද කියන එක පුංචි සාරාංශයක් ගොඩනගමු. පළවෙනි එක තමා අතීත අත්දැකීම් තුලින් වර්තමානයේ තේරුම් ගන්න අනාගතේ හැඩගස්වා ගන්න පුළුවන්. ඒක තමයි අතීතයේ වැදගත් වන ප්‍රයෝජනයක්. අතීතයේ තුලින් වර්තමානයේ තේරුම්ගෙන අනාගතේ ගොඩනගා ගැනීමට අතීතයේ වැදගත් වෙන ඉතිහාසය කියන විෂය. ඊට අමතරව තමා ජීවත් වන සමාජය හා ලෝකය පිළිබඳව යථා අවබෝධයක් ගන්න පුළුවන්. තමා ජීවත් වන ලෝකය පිළිබඳව යථා අවබෝධයක් ගන්න පුළුවන්. රටේ ජාතික අනන්‍යතාව පිළිබඳව අවබෝධයක් ගන්න පුළුවන්. මනුෂ්‍යත්වයට ආදරය කිරීම තුළින් ජාතික සමගියක් ගොඩනැගෙන ආකාරය පිළිබඳව අපිට අවබෝධයක් ගන්න පුළුවන්. අපි ලංකාව කියන්නේ බහු සංස්කෘතියක් තියෙන රටක්. ඒ නිසා බහු සංස්කෘතියක් තියෙන රටක් විදිහට අන්‍ය සංස්කෘතීන්ට ගරු කිරීමට අපි පුරුදු වෙනවා. අනිකුත් මත ඉවසීමට පුරුදු වෙනවා. කාලය හා අවකාශය පිළිබඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් ඉතිහාසය ගැනීම. එහෙනම් දීපතේ අපි මේ පාඩමේ වැදගත් කොටසක් විදිහට ඉතිහාසය ඉගෙන ගැනීමේ වැදගත්කම ඉතිහාසය ඉගෙන ගැනීමේ ප්‍රයෝජන ගැන කතා කරා. තමා ජීවත් වන සමාජය හා ලෝකය පිළිබඳ අවබෝධය, අතීතය තුලින් වර්තමානයේ තේරුම් ගන්න අනාගතය හැඩගස්වා ගැනීමට හැකිවීම, ජාතික අනන්‍යතාව ගොඩනැගීමට හැකිවීම, මනුෂ්‍යත්වයට ආදරය කිරීමෙන් ජාතික සමගිය ඇති කිරීම, ආන් සංස්කෘතියට ගරු කිරීමට පුරුදු පුහුණුවනවා, විවිධ මත ඉවසීමට හුරු වෙනවා, කාලය අවකාශය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට හැකි වෙනවා. ඉතින් මෙන්න මේ වාගේ කර්මකාරණ අතිශය වැදගත් වෙනවා ඉතිහාසයේ හැදෑරීමේදී, ඉතිහාසය ඉගෙන ගැනීමේදී ඇති ප්‍රයෝජන ගැන. එහෙනම් අපි මේ පාඩමේ අවසන් අංගයට ප්‍රවේශ වෙමු. ඒ තමයි පුරාවිද්‍යා මූලාශ්‍රයක්. පුරාවිද්‍යා මූලාශ්‍රයක් අපි ආරක්ෂා කරගත යුත්තේ කුමන හේතු නිසාද? ඉතාමත් වැදගත් කාලෝචිත ප්‍රශ්නයක් ඔබට පේනවා ඇති මේ මේ මොහොත මේ කතා කරන මොහොත වෙන විටත් මේ ලංකාව තුල මොනතරම් පුරාවිද්‍යා විනාශයක් සිදු කරනවද මහා පරිමාණයෙන් බොහෝ දුරට අපට මේ ජනමාධ්‍ය හරහා බොහෝ දුරට පැහැදිලිව පේනවා මේ වෙන විට ශ්‍රී ලංකාවේ පුරා වස්තු එහෙම නැත්නම් පුරාවිද්‍යා මූලාශ්‍ර මොනතරම් විනාශයකට ලක් කරනවද මේ මිනිසුන්ගේ නොදැනුවත්කම නිසා වාණිජකරණයට නැත්පිච්චි රටක් වාණිජකරණයත් එක්ක ජීවත් වෙච්ච ඉතිහාසය අමතක කරපු ජාතියක් විදියට අපි දැන් පත් වෙලා තියෙනවා එහෙනම් ද්වීපතේ අපි බලමු මේ තත්ත්වයෙන් අපිට මිදෙන්න පුළුවන්ද එහෙමනම් අපි ඇයි මේ පුරාවස්තු ආරක්ෂා කරගත යුත්තේ මොකටද මේ පුරාවස්තු අපි රැකගත යුත්තේ එහෙනම් අපි බලමු පුරා විද්‍යාත්මක මූලාශ්‍රයක් ආරක්ෂා කර ගැනීමට අපි යොමු විය යුත්තේ මෙන්න මේ ආකල්පමය දියුණුවක් ද්වීපතේ ඔබ ඇති කරගන්න එහෙනම් පුරා විද්‍යා මූලාශ්‍ර ආරක්ෂා කර ගැනීම කළ යුත්තේ මේව අතීත උරුමය මේ අතීත උරුමය අනාගත පරපුරට පවරා දී යුතු නිසා අතීත උරුමය අනාගත පරපුරට පවරා දී යුතු නිසා ඊට අමතරව රටේ අනන්‍යතාව වටහා ගැනීමට හැකි වෙන්නේ පුරාවස්තු වලින් රටේ අනන්‍යතාව ඊට අමතරව අතීතයේ සමාජ ආර්ථික දේශපාලන සංස්කෘතික ආගමික තත්ත්වයන් මේම තාක්ෂණයේ පිළිබඳව තොරතුරු අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ ද්වීපතේ මේ පුරාවස්තු නැත්නම් පුරාවිද්‍යා මූලාශ්‍ර තුළ ඊට අමතරව තම රට පිළිබඳව අභිමානයකින් කතා කරන්න පුළුවන් වෙනවා තම රට පිළිබඳව අභිමානයකින් කතා කරන්න පුළුවන් වෙනවා සාහිත්‍ය මූලාශ්‍රවල සඳහන් තොරතුරු සනාථ වෙනවා පුරා විද්‍යාත්මක මූලාශ්‍රවලින් ඊට අමතරව පැරණි තාක්ෂණයේ පිළිබඳව අවබෝධයක් ලබා ගන්න පුළුවන් එහෙනම් ද්වීපතේ පුරා විද්‍යා මූලාශ්‍ර ආරක්ෂා කරගත යුත්තේ අතීත උරුමය අනාගතයට පවරා දිය යුතු නිසා රටේ අනන්‍යතාවය වටහාගත හැකිවීම නිසා අතීත සමාජ යතුල ආර්ථික දේශපාලන සමාජ සංස්කෘතික ආගමික තාක්ෂණික තොරතුරු අවබෝධ කර ගැනීමට අවශ්‍ය වන නිසා රට පිළිබඳව අභිමානයෙන් කතා කිරීමට අවශ්‍ය වන නිසා පැරණි තාක්ෂණය පැරණි පුද්ගලයන්ගේ නිපුණතාවයන් පිළිබඳව හඳුනා ගැනීමට හැකි වෙන්නේ පුරාවිද්‍යාත්මක මූලාශ්‍රවලින් සාහිත්‍ය මූලාශ්‍රවල තියෙන තොරතුරු සනාථ කිරීමට හැකියාව ලැබෙනවා එහෙමනම් ද්වීපතේ මෙන්න මේ ඔවාගේ කරුණ කාරණා නිසා පුරා විද්‍යා මූලාශ්‍ර අපි සුරැකිය යුතුයි අනාගත පරම්පරාවෙනි. එහෙනම් ද්වීපතේ සති දෙකකට ආසන්න කාලයක් නැත්නම් හෝරා දෙකකට ආසන්න කාලයක් සති දෙකක් පුරා අපි මේ කතා කරේ ශ්‍රී ලංකාවේ ඉතිහාසය හැදෑරීමේ මූලාශ්‍ර පිළිබඳව 10 වසරේ පළමු පාඩම. එහෙනම් මේ වෙන විට මේ පාඩම සාකච්ඡා කරලා අවසානයි අපි තවත් දිනයක මෙවැනි මේ පාඩමකින් සම්බන්ධ වෙන තෙක් ඔබ සියලු දෙනාටම සුබ දවසක් වේවා කියා ප්‍රාර්ථනා කරමින් මා නිහඬ වෙනවා සුපුරුදු ලෙස රජරට සේවයට මේ උදාරතර කාර්යභාරයට උරදෙන උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට ස්තුතිය පුද කරමින් මා අද දවසේ ඔබෙන් සමු ගන්නවා ඔබ සියලු දෙනාටම සුබදායි දවසක් වේවා කියන ප්‍රාර්ථනය සමග ඔබ සියලු දෙනාටම ස්තුතියි